ආයුබෝවන්
සුබ සැන්දෑවක් වේවා ආදරණීය දරුවනේ, ආදරණීය දැරියනේ, දුවේ පුතේ. අද 2021 නොවැම්බර් මාසේ 9 වෙනිදා අඟහරුවාදා. ඔබ දන්නවා අඟහරුවාදා පස්වරු 5 වෙන විට රජරට ගුවන්විදුලි සේවයේ රජරට ගුරුගෙදරත් එක්ක ඔබ එකතු වෙනවා ඔබේ දැනුම් කුසලතා ආකල්ප සංවර්ධනය කරගන්න. ආදරණීය දුවේ පුතේ, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය සහ රජරට ගුවන්විදුලියේ රජරට ගුරුගෙදර වැඩසටහනත් සමග තමයි දැන් ඔබ එකතු වෙන්නේ. පස්වන ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළ කරුණු කාරණා කතා කිරීම තමයි අද දවසේ අපේ ඉලක්කය වෙලා තියෙන්නේ. මේ දවස්වල අපට හොඳටම වැස්ස. උදේ ඉඳන් රෑ වෙනකන්, රෑ ඉඳලා එළි වෙනකන් හැම වෙලාවෙම වැස්ස. එක පැත්තකින් කොවිඩ් අවදානම තවම ඉවර වෙලා නැහැ. එක පැත්තකින් මහා වැස්ස අදහැරෙනවා. ඉතින් හරිම අවදානම් කාලයක තමයි මේ ඔබ අපි ඉන්නේ. තව පැත්තකින් ඔබේ අම්මලා තාත්තලා කියන බඩුවල මිල බොහොම ඉහළ ගිහිල්ලා කියලා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඔබේ අම්මලා තාත්තලා මේ කාලයේ ටිකක් ඇති යම්කිසි අපහසුතාවයකින් ගෙවල්වල ආර්ථික ගැටලු ඇති. මගේ ආදරණීය දුවේ පුතේ, ඔබ දැන් අද මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නකොට මම ඔබට පොඩි පණිවිඩයක් කියනවා, පොඩි ඉල්ලීමක් කරනවා. වෙනදා විතර ඔබ ඔබේ අම්මලාට තාත්තලාට එක එක දේවල් තාත්තලාගෙන් එක එක දේවල් හිතුමනාපේ ඉල්ලලා ඔවුන්ට කරදර කරන්න එපා. ඇත්තින්ම ඔවුනුත් හරි පීඩනයකින් ඉන්නවා ඇති. එකක් මම කිව්වා වර්ෂාව. සමහර විට රැකියාවට යාගන්න බෑ, සමහර විට ගොවිතැන් බත් කරගන්න එළියට බැහැගන්න විදිහක් නෑ. ඊළඟට එක එක විදිහේ ගැටලු ඇති. එම නිසා ආදරණීය දුවේ පුතේ, දැන් ඔබ නැවත පාසල් යනවා. එතකොට ලොකු වියදම් දරන්නට සිද්ධෙනවා. කෙසේ වෙතත් ඔබ ඔබේ දෙමව්පියන්ද වෙනදට වැඩිය දෙමව්පියෝ ගැන හිතන්න ඔවුන්ට වැඩිය කරදර කරන්න එපා. හොඳයි, මේ මේ කාරණාව කියන්නේ එක හේතුවක් තමයි. ආදරණීය දුවේ පුතේ, ඔබලාගේ අම්මලා තාත්තලා ඔබලා ගැන බොහෝම සෙවිල්ලෙන් බැලිල්ලෙන් ඉන්නවා. ඔබට ආරක්ෂාව සපයන්නට ඕනේ, ඔබට ඔබේ අවශ්‍යතාවය ඔක්කොම සපුරන්නට ඕනේ, ඔබ ඉස්කෝලෙට ගිහින් යරලන්නට ඕනේ, නැවතත් වෙලාවට ගන්නට ඕනේ. එතකොට මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොවිඩ් අවදානම ඉවරත් නැහැ, වර්ෂාව දිගින් දිගටම. ඉතින් හැම අවස්ථාවකදීම ඔබේ අම්මලාට තාත්තලාට මේ දවස්වල වෙනදාට වඩා ටිකක් කරදරයි. එම නිසා ඔවුන් ගැන වැඩි අවධානයකින් ඉන්න. හොඳයි, අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාවට විෂයයට හැරුණොත් දැන් හොඳයි. මේ පාඩම ඔබට උගන්වන්න ටිකක් හරි අමාරු විෂය පාඩමක්. අද අපි කතා කරනවා ගණිත විෂයට අදාළ දත්ත හැසිරීම කියන පාඩම. ගණිත විෂයට අදාළ දත්ත හැසිරීම කියන පාඩම ගැන තමයි අද අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නට යන්නේ. එතකොට ඔබ දන්නව දත්ත හැසිරීම කියලා කිව්ව ගමන් මොනවද අපි කතා කරන්නේ කියලා දන්නවා. හැබැයි මේක කතා කරන එක මේ ශ්‍රව්‍ය මාධ්‍යකින් පමණක් කතා කරන එක හරිම හරි අභියෝගාත්මක දෙයක්. හරිම හරි අභියෝගාත්මකයි. එම නිසා ඔබ හොඳ අවධානයෙන් ඉන්න. මම ඔබට පුළුවන් තරම් ඔබට පැහැදිලි වෙන ආකාරයට මම සූදානම් වෙච්ච දේ ඔබත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආදරණීය දුවේ පුතේ, දත්ත හැසිරීම කියන පාඩමෙන් හැම අවුරුද්දකම සෑම අවුරුද්දකම ශිෂ්‍යත්ව විභාගයට අනිවාර්යෙන් ලකුණු දෙකක් හෝ තුනක් ලබා ගැනීම සඳහා දෙවැනි පත්‍රයේදී ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් නොයෙක් විදිහේ දත්ත හැසිරීම තුළින් ඔබට ප්‍රශ්න ගොඩක් ලබා ගන්න ලැබෙනවා. එතකොට ඉස්කෝලේදී අපි ඔබට හොඳින්ම උගන්වනවා මේ දත්ත හැසිරීමේ පාඩම. තුනේ පන්තියේදී උගන්වනවා, මේ උපකරණ ඇසුරෙන් හතර පන්තියේදී උගන්වනවා, පස්වන ශ්‍රේණියේදී ටිකක් වෙනදට අනිත් පන්ති දෙකට සාපේක්ෂව ටිකක් සංකීර්ණ ගැටලු ඔබට ලබා දෙනවා. හරි, අපි සාකච්ඡා කරමු දත්ත හැසිරීම කියන්නේ මොනවද කියලා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම තව දෙයක් මම මතක් කරන්න. මම ඔබට කිව්වා ශිෂ්‍යත්ව විභාගයට අනිවාර්යෙන් ප්‍රශ්නයක් ලැබෙන විදිය. එතකොට ලකුණු දෙකක් හෝ තුනක් අනිවාර්යෙන්ම ඉතා ලැබෙන විද්‍ය සහ දරුව හරි කැමති මේ ප්‍රශ්නයට උත්තර දෙනවා. හරි කැමැත්තෙන් පිළිතුරු දෙනවා. හැබැයි මේකේ ලකුණු ගන්නා වගේම ලකුණු අහිමි වෙන්න තියෙන අවස්ථාවත් බොහොම ඉක්මනින් උදා වෙනවා. ඒක නිසා ආදරණීය දරු දැරියනි, දත්ත හැසිරීම පාඩමින් එන ප්‍රශ්නයට ඔබ බොහොම කල්පනාවෙන් උත්තර ලියන්න. දත්ත කියන්නේ මොනවද? දත්ත කියලා කියන්නේ ඔබ දන්න දේවල්. ඔබට හොඳින් දැනෙන දේවල්, දන්න දේවල්, යම්කිසි ගැටලුවක දන්න දේවල් වලට තමයි දත්ත කියන්නේ. දත්ත හැසිරීම තුලින් දත්ත එක එක විදිහට ප්‍රකාශ වෙන දත්ත ඇසුරෙන් නිවැරදිව ඔබ දන්න දේවල් හරියටම නිවැරදිව හසුරුවන එකට තමයි කියන්නේ දත්ත හසුරුවනවා කියලා. විශේෂයෙන් එක්ක තීර ප්‍රස්ථාරයක් වෙන්න පුළුවන්, එක්ක වට ප්‍රස්ථාරයක් වෙන්න පුළුවන්, එක්ක වගුවක් වෙන්න පුළුවන්, එක්ක වගුවක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඕනෑම දෙයක එහෙම නැත්නම් සටහනක් වෙන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් අර මාර්ග මේ මාර්ග නගර අතර දුර වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දන්න තොරතුරු ඇසුරෙන් සකස් කරගත්ත ප්‍රශ්නාවලියකට ඔබට අනිවාර්යෙන් උත්තර දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම තීර ප්‍රස්ථාර කියවා ඒ ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රකාශ කිරීම පස්වන ශ්‍රේණියේදී බලාපොරොත්තු වෙනවා. තුන්වන වාරයේදී මේ අපි ශිෂ්‍යත් විභාගෙත් නම් ඉලක්ක වෙන්නේ පස්වන ශ්‍රේණියේ වාර දෙකක ඉගෙනුම් ගැනීම ක්‍රියාකාරකම් දෙකනේ. තුන්වෙනි වාරයට යනකොට ඊට වඩා ටිකක් වෙනස් දත් ඇසුරින් ගණනාවක් තියෙනවා වගු ඇසුරින් පමණක්. නමුත් ශිෂ්‍යත් විභාගයට ඉලක්කම වෙන ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා තීර ප්‍රස්ථාර ඇසුරෙන් තමයි අපි මේ දත්ත හැසිරීමේම පාඩම අද කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ආදරණීය දුවේ පුතේ, මේ පාඩම සාකච්ඡා කරනකොට, මේ පාඩම ක්‍රියාත්මක කරනකොට, මේක ඉගෙන ගන්නකොට අනිවාර්යෙන් ජ්‍යාමිතික උපකරණ කිහිපයක් පාවිච්චි කරන්න වෙනවා. ජ්‍යාමිතික උපකරණයක්. එකක් තමයි සෙන්ටිමීටර කෝදුව. අපි ඔය ඔබේ කටමචිනේ කියන්නේ අඩි කෝදුව කියලා. මේ අඟල් 6ක් තියෙන කෝදුව සෙන්ටිමීටර කෝදුව, සෙන්ටිමීටර 15ක් තියෙන කෝදුව ඒක. සෙන්ටිමීටර 30ක් දිග කෝදුව තමයි දිග අඟල් 12ක් විතර තියෙන්නේ. අන්න ඒක. එහෙනම් සෙන්ටිමීටර කෝදුව පාවිච්චි කරන්න ඕනේ. අනිවාර්යෙන් පැන්සල පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යෙන් පැන්සල පාවිච්චි කරන එකම තමයි හොඳ. මොකද යම් කිසි වැරද්දක් වුණොත්, පෑනකින් ලියලා වැරද්දක් වුණොත් ඒක නිවැරදි කරගන්න ටිකක් අපිට අපහසු වෙන නිසා. එහෙමනම් සෙන්ටිමීටර කෝදුව සහ පැන්සල අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හොඳයි. දැන් අපි බලමු එහෙනම් දත්ත හැසිරීමේදී භාවිත කරන සටහන්. ප්‍රධාන වශයෙන් වගු සහ ප්‍රස්ථාර පාවිච්චි කරන දත්ත හැසිරීම ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම වගු සහ ප්‍රස්ථාර භාවිත කරනවා. එතකොට ඔබ දන්නවා වගු කියන්නේ මොනවද කියලා. වගු කියන්නේ මොනවද කියලා. එතකොට ප්‍රස්ථාර කියන්නේ මොනවද කියලා දන්නවා. මම මූලික සංකල්ප අවබෝධ කරගෙන ඇති කියලා හිතලා තමයි මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. නමුත් ඔබට පුළුවන් තරම් අවබෝධ කරලා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. දැන් ඊට පස්සේ ප්‍රශ්න සකස් වෙනවා. මෙන්න මෙහෙම වගු තොරතුරු ඇසුරින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා ඔබට. එහෙනම් වගු වල තියෙන තොරතුරු ඇසුරින් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න වෙනවා. එහෙම නැත්නම් ප්‍රස්ථාරය ඇසුරින් එකමෙතන තීර ප්‍රස්ථාර වගුගත තොරතුරු ඇසුරෙන් තීර ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් වෙන්න ඕන. අන්න හරි. වගුගත තොරතුරු ඇසුරෙන් තීර ප්‍රස්ථාරයක් අඳින්න ඔබට සිද්ධ වෙනවා. මම කලින් කිව්වා වගුගත තොරතුරක් ඇසුරෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා. ඊළඟට වගුගත තොරතුරු ඇසුරෙන් තීර ප්‍රස්ථාරයක් අඳින්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඔබට තීර ප්‍රස්ථාරයක් ඇසුරෙන් පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා. කාරණා තුනක් අපිට අහගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. වගුගත තොරතුරු ඇසුරෙන් ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. වගුගත තොරතුරු ඇසුරෙන් තීර ප්‍රස්ථාරයක් ගොඩනගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. තීර ප්‍රස්ථාරයක් කියවා ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න හැකියාවක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔබට හැකියාවක් තිබිය යුතුයි තීර ප්‍රස්ථාරයක් කියවා අවබෝධ කර ගැනීම. ප්‍රස්ථාර කියවීම තමයි තියෙන්නේ විශේෂයෙන්ම. හොඳයි. අපි බලමු තීර ප්‍රස්ථාරයක තිබිය යුතු අංග මොනවද කියලා. තීර ප්‍රස්ථාරයක් අඳිනකොට ඒකට අනිවාර්ය අංග ගොඩාක් තියෙන්න ඕනේ. එකක් තමයි මාතෘකාව. අනිවාර්යෙන් පැහැදිලි මාතෘකාවක් තීර ප්‍රස්ථාරයක තියෙන්න ඕනේ. මාතෘකාව. ඊළඟට ආදරණීය දුවේ පුතේ, සිරස් අක්ෂය තියෙනවා. සිරස් අක්ෂය ඉහළ සිට පහළට. අර ගණිත කොටු පොතේ රතු ඉරදිගේ අර තියෙන්නේ සිරස් අක්ෂයක් තියෙන්න ඕනේ. මේ සිරස් අක්ෂය මත සිරස් අක්ෂයේ අගයන් වටිනාකම ප්‍රමාණය සංඛ්‍යාව එනි සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් තමයි ඒකේ තියෙන්නේ. සිසුන් ගණන, සිසුන් සංඛ්‍යා, පළතුරු වර්ගය, ආහාර වර්ගය. එතකොට අන්න ඒක අංකණය කිරීමක් තියෙනවා. අනිවාර්යෙන් ඒක අංකණය කරලා තියෙනවානේ නිවැරදිව තමයි. ඊළඟට තිරස් අක්ෂය අඳින්න ඕනේ. තිරස් අක්ෂය අඳින්නේ සිරස් අක්ෂයේ පහළ කෙළවරේ ඉඳලා තමයි තිරස් අක්ෂය අඳින්නේ දකුණු පැත්තට. දකුණු පැත්තට අඳිනවා. ඒ අඳිනකොට ඒකේ ප්‍රස්ථාරයේ කියවෙන දේවල් ගැන ප්‍රස්ථාරයෙන් කියවෙන දේවල් ගැන අර අඳින තීරවලින් හැඟවෙන දේවල් ගැන සටහන් කරනවා. එතකොට සිරස් සාක්ෂිය අපි කියවන්නේ අංකණය කරන්න ඕන කියලා. එක්කෝ මේ 1 2 3 4 කියලා එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් 2 4 6 8 කියලා එහෙම අංකණය කරන්න පුළුවන්. හැබැයි මේ සිරස් සාක්ෂියේ ආරම්භක ස්ථානයත් තිරස් සාක්ෂියේ ආරම්භක ස්ථානයත් මේ මුල් ඍජු කෝණයේ මුල් තමයි හැම විටම බිඳුව කියන අගේ වෙන්නේ. එතකොට සිරස් සාක්ෂියේ නම් කරන්නත් ඕනේ. අනිවාර්යෙන් නම් කරන්න ඕනේ. සිසුන් සංඛ්‍යාව, පළතුරු වර්ගය, ගණන කියන මොනවද මේ ප්‍රමාණය? මොන වගේ ප්‍රමාණයද කියලා සටහන් කරන්න ඕනේ. ඊළඟට තිරස් අක්ෂයේ කරවල මේ වර්ගය මොනවද කියලා. ඈ වර්ගය මොනවද කියලා සටහන් කරගන්න ඕනේ. ඊළඟට තිරස් අක්ෂයේ අංකණය කිරීම හරිම වැදගත්. මේ සිරස් අක්ෂය අංකණය කරනකොට සමාන දුරකින් පිහිටන සි. සමාන දුරකින් දැන් අපි කිව්වොත් කොටුවෙන් කොටුව නම් 1 2 3 ගන්න එහෙම තමයි කොටු දෙකෙන් දෙක අන්න එහෙම හරියට නිවැරදිව අංකණය කරන්න ඕනේ ශිෂ්‍යත්ව භාගෙදිත් මේක හරිය ලස්සනට මේ තීර ප්‍රස්ථාරයේ ඔබට දැක හඳුනා ගන්න පුළුවන් වෙනවා ඉතාමත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදිහට අංකණය කරලා තියෙනවා තිරස් අක්ෂයේ මත සිරස් අක්ෂයට සමාන්තරව අඳින ලද තීර එහෙම නැත්නම් එහෙම නැත්නම් ස්තම්භ එහෙමත් නැත්නම් කණු ඇඳිය යුතු වෙනවා මේ සෑම ස්තම්භයකම සෑම කණුවකම යටි මොකක්ද මේක කියලා ලියන්න ඕනේ මොකක්ද මේ මල් වෙන්න පුළුවන් මල් වර්ග වෙන්න පුළුවන් අරලිය සමන් පිච්ච රෝස කූඬලු එහෙම වෙන්න පුළුවන් ආහාර වර්ග පෙඩෙන්න පුළුවන් බාත් පාන් ඉදියාප පිට්ටු එහෙම ලියන්න පුළුවන් එහෙම නැත්නම් කුරුල්ලන් ගෙන්න එහෙම නැත්නම් ක්‍රීඩා පාසලේ පැවැත්වෙන ක්‍රීඩා බැඩ්මින්ටන් වොලිබෝල් ක්‍රිකට් එල්ලි මෙන්න මේ වගේ එහෙම සටහන් ඒ නාමකරණය අනිවාර්යෙන් නාමකරණය තිබිය යුතුමයි ඊළඟට විශාල දැන් අපි හිතමුකෝ ලොකු වගයක් දැක්වෙනවා කියලා ලොකු වගයක් විශාල වගයක් අංකණය කරනකොට අපි 1 2 3 4 5 6 7 8 9 10 කියලා දාන්න පුළුවන් විශාල අගයක් වටිනාකමක් ඇති විට දැක්වෙනසේ ස්තම්භ හඳින විට එක කොටුවකින් විශාල වටිනාකමක් එක කොටුවකින් අවස්ථා කීපයක් නිරූපණය කරන්න පුළුවන් එක කොටුවකින් මල් දෙකක් එක කොටුවකින් ළමයි දෙන්නේ එහෙම නැත්නම් එක කොටුවකින් ළමයි හතර දෙනේ එක කොටුවකින් ළමයි පහ දෙනේ 10 දෙනේ අන්න එහෙම වෙන්න පුළුවන් සටහන මේ අංකණය කරගන්න පුළුවන් අත් මෙහෙම හිතමුකෝ එක්කෝ 1 2 3 4 5 6 7 8 9 ඔන්න ඔහොම සටහන් කරන්න පුළුවන් එහෙම නැත්නම් 2 4 6 8 10 12 14 එහෙම ලකුණු කරන්නත් පුළුවන් එහෙම නැත්නම් 4 8 12 16 20 4 4 4 5 10 15 20 25 30 10 20 30 40 අන්න ඒ විදිහට අඳින ලද සිරස් අක්ෂය අංකණය කර යුතු වෙනවා හරි එහෙමනම් අපි දැන් බලමු දැන් අපි උච්චරලා කතා කරේ තීරයක එහෙම නැත්නම් තීර ප්‍රස්ථාරයක ස්තම්භ ප්‍රස්ථාරයක සලකුණු ගැන තමයි හැබැයි මීට අමතරව වට ප්‍රස්ථාර එහෙම තියෙන නෑ ඒවත් තියෙනවා හොඳයි අපි දැන් වගුවක තොරතුරු ඇසුරෙන් තීර ප්‍රස්ථාරයක් අඳින්නත් ඒ ඇසුරෙන් මේ තීර ප්‍රස්ථාරේ නිවැරදිව අඳින හැටි ඒ ඇසුරෙන් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු හොයන හැටි අපි දැන් ටිකක් හොදිසි කරලා බලමු හොඳයි ඔන්න මම මෙහෙම කියනවා ඔන්න ළමයිට හඳුන්වලා දෙනවා දිනක් පස්වන ශ්‍රේණියේ සිසුන් රැගෙන ආහාර පිළිබඳ තොරතුරු දිනක් පස්වන ශ්‍රේණියේ සිසුන් රැගෙන ආහාර පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ. ඔන්න වගුවක් තියෙනවා. වගුව කොටස් දෙකකට බෙදලා තියෙනවා. එක කොටසක් ආහාර වර්ග, අනිත් කොටස සිසුන් ගණන. එක කොටසක් ආහාර වර්ග, අනිත් කොටස සිසුන් ගණන. ආහාර වර්ගයේ තියෙනවා යටින් යටට බත්, පාන්, රොටි, කඩල, ඉඳිආප්ප. එතකොට සිසුන් ගණන තියෙනවා බත් වලට 12 දිනක් බත් 12 දිනක් ගණක් තියෙනවා පාන් 8 දිනක් ගණක් තියෙනවා රොටි 6 දිනක් ගණක් තියෙනවා කඩල 7 දිනක් ගණක් තියෙනවා ඉන්දියාප 10 දිනක් ගණක් තියෙනවා ඉන්දියාප 10 දිනක් ගණක් තියෙනවා එතකොට මෙන්න මේ ආපහුම කියන බත් රොටි 6යි කඩල 7යි ඉන්දියාප 10යි එතකොට ඇත්තටම මේ වගුව දිහා බලලා වුණත් අපිට යම් කිසි ලොකු ප්‍රශ්න ගොඩකට උත්තර ලියන්න පුළුවන් අපි මෙහෙම බලමුකෝ සිසුන් වැඩිපුරම දිනේ ගෙන ආවේ කුමන ආහාර වර්ගයේද? ඔන්න එකක්. එක තමයි සිසුන් වැඩි දිනේ ගෙන ආ ආහාර වර්ගය කුමක්ද? කුමක්ද? කුමක්ද කියලා හොත් ආහාර වර්ගය ලියන්න නම් මම මේ දැන් කතා කරන්නේ වගුව ඇසුරෙන් වගුවේ තියෙන තොරතුරු ඇසුරෙන් ඒ දත්ත හසුරවල පිළිතුරු ලියන හැටි. මොනවද? බත් වැඩි දිනක් ගෙන තියෙන බත් අඩුම පිරිසක් ගෙන ආහාර වර්ගයේ කුමක්ද කුමක්ද රොටි ඔන්න රොටි හැබැයි මෙහි මේ අඩුම පිරිසක් ගෙන ආහාර වර්ගයේ ගෙන ආ පිරිස කොපමණද අඩුම පිරිසක් ගෙන ආහාර වර්ගයේ ගෙන ආ පිරිස කොපමණද ඔන්න තව විදිය ඊට පස්සේ අපිට අහන්න පුළුවන් මේ දෙකක් අතර වෙනසක් අහන්න පුළුවන් අපි අහනවා කඩල සහ බත් ගෙන ආ සිසුන් අතර වෙනස කීයද කඩල හා බත් ගෙන ආ සිසුන් අතර වෙනස කීයද? අන්න ඔන්න අමුතු ප්‍රශ්නයක්. එතකොට මොකද කරන්න ඕනේ? 12 නෙමෙයි බත් 12යි කඩල 7යිනේ. එහෙනම් 12න් 7ක් අඩු කරගමු උත්තරේ කීයද? 5යි. ඒ වෙනසම යන්නේ එහෙමයි. ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් තව ප්‍රශ්නයක්. පන්තියේ මෙදින පන්තියේ ආහාර ගෙන මුළු සිසුන් ගණන කීයද? මුළු සිසුන් ගණන කීයද? ආහාර ගෙන මුළු සිසුන් ගන්න කීයද කීයද එතකොට 12යි 8යි 20යි 20යි 6යි 26යි 26යි 10යි 30යි 36යි 7යි 43 පන්ති ළමයි 43 කියන ඔය කතා කරේ වගුවත තොරතුරක් ඇසුරින් වගුවක් ඇසුරින් හැබැයි මේ කියපු වගුවේ තියෙන තොරතුරු ඇසුරින් දැන් අපි තීර ප්‍රස්තාරයක් අරිනවා හරි එහෙමනම් දැන් ඔන්න සිරස්සක්ෂය අඳිනවා සිරස්සක්ෂය ටික දිගට අඳිනවා ඒත් එක්කම සිරස්සක්ෂයේ පහළ කෙළවරේ ඉඳලා දකුණු පැත්තට සිරස්සක්ෂයත් අඳිනවා පහළට වෙන දකුණු පැත්තට තිරස්සක්ෂය ගන්නවා. එතකොට තිරස්සක්ෂය නම් කරනවා අර ඍජුකෝණී මුල්ලගාව බිඳුව ඊළඟ කොටුවේ 2. ඒ සමාන දොරින් 4 6 තිරස්සක්ෂය අංකණය කරනවා. 2 4 6 8 10 12 14 ඔහොම ලකුණු කරනවා. ඔව්. මේ මට සමාන වෙන්න මට පොඩි කාරණාවක් කියන්නම් දුකොන ඉස්සරලා මේක අඳින්න කලින් ඉස්සර වෙලාම මාතෘකාව ලියලා ඉන්න ඕනේ මම කලින් උත් කිව්වනේ මාතෘකාව දැන් අපි පොඩ්ඩක් ඉහලින් ලියාගමු මාතෘකාව පස්වන ශ්‍රේණියේ සිසුන් ගෙන ආහාර පස්වන ශ්‍රේණියේ සිසුන් ගෙන ආහාර දැන් අපි අර සිරස්සක්ෂය ඇඳගත්තා ඒක අංකණය කරා මුලින්ම පටන් ගති බිඳුව දෙක හතර හය අට දහය එහෙම ලකුණු කරනවා මේ සිරස්සක්ෂයේ පුංචි පුංචි ඉරි කෑලි වලින් කැපෙන විදිහට තමයි සටහන යොදන්නේ ඊළඟට අපි දැන් ඔන්න සිරස්සක්ෂය ඇඳගත්තා අංකණය කරා තිරස්සක්ෂයත් ඇඳගත්තා දැන් මේක නාමකරණය කරන්න ඕනේ නම් කරන්න ඕනේ කොහොමද නම් කරන්නේ අර පළවෙනි සිරස්සක්ෂයට ස්පර්ශ වෙන්නේ නැති වෙන්න කොටුවක් විතර හැරලා ස්තම්භයක් අඳිනවා බත් කියලා යටින් ලියලා කොටු දෙකක් විතර පළලට ස්තම්භයක් අඳිනවා අර 12 කියන සීමාව දක්වා 12 දක්වා මතක තියාගන්න 12 කියන තැන සෙන්ටිමීටර කෝදුව තියලා හරියට ඉරකින් ඇඳලා තමයි තිරස්ව ඇඳලා තමයි ස්තම්භය අඳින්නේ ස්තම්භය හරියටම අඳිනවා 12 දක්වා ඊට පස්සේ ආපහු ස්තනක් කොටුවක් ඇරලා ආපහු ඊළඟට පාන් කියන තීරය අඳිනවා අට දක්වා සිරස්සක්ෂයේ අට කියන කෙනින් අඳිනවා දැන් මම මේක කියනකොට ඔබට මතක් වෙනවා ඔබ මේක පාසලේදී يعني මේ ඉස්කෝලේ ගියපු දවසකදී මේක ඉගෙනගෙන තියෙනවා තීර ප්‍රස්තාරයක් ගැන හොඳට යම් කිසි සරල අවබෝධයක් ඔබට තියෙනවා ඊළඟට අපි අඳිනවා රොටි 6ක් 6 දිනේ රොටි ගැන මෙතන කඩල 7ක් හැබැයි මේ තීර ප්‍රස්තාරයේ 7 කියලා සටහනක් කොහෙවත් ඉලක්කමක් කියලා නැහැ හත කියලා සංකණය කරන්නේ නැහැ. නමුත් හත තියෙන තැන ඔබ හොඳට දන්නවා හත් 6ක් 8ක් හරි මැද. 6ක් 8ක් හරි මැද. 6ක් 8ක් හරි මැද හත තියෙනවා. එහෙනම් හරියට තිරස්ව අඩිරූල තියලා සෙන්ටිමීටර කොඩු තියලා තිරස්සක්ෂය ඇඳගෙන කඩල හතයි කියලා ලියා ගන්නවා. මේ 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 තීරය අදිනවා. ඊළඟට ඉන්දියාප්ප තවත් කොටුවක් කරලා හරි පහසුයි. ඉන්දියාප්ප කොච්චරද 10ක් ගෙනත් 10 දෙනෙක් ගෙනත් තිනවා. 10 දැන් අර මුලදී ඇඳපු විදිහට ලස්සනට ඇඳ ගන්නවා. ඊට පස්සේ මේක පාට කරන්න ඕනේ. පාට කරනකොට පුතේ කොයිම වේලාවකවත් පෑනින් පාට කරන්න එපා. පාට පැන්සලකින් පාට කරන්නත් එපා. හේතුව මොකද්ද? අපිට වැරදෙන්න පුළුවන්. වැරදුනාට පස්සේ පෑනින් එහෙම මකන්න ඒක මකන්න ගියොත් මකන දියර පාවිච්චි කරන්න තහනන්නේ. මකන්න ගියොත් ඒ පිළිතුරු පත්‍රය සරු නැති කියන්නේ මේ මේ වැරදිත් එක්ක නිකන් අපිරිසිදුත්වයට පත් වෙනවා. ඉරෙන්නත් පුළුවන් ඒක නිසා පැන්සලෙන් ඇල ඉරිවලින් ඔන්න ඇල ඉරිවලින් පැන්සලෙන් ඒක පාට කරනවා. මේ පාට කරනකොට කොයිම වෙලාවකවත් මේ ස්තම්භයෙන් එළියට චුට්ටක්වත් පැන්සල් පැන්සලකින් දශමයක තරමක්වත් පැන්සල් ඉරක් එළියට මේ ස්තම්භ වලින් එළියට යන්න එපා. එතකොට මේ ප්‍රස්ථාරය වැරදි. එම නිසා නිවැරදිව නාමකරණය කරලා ඒකට අංකණය ඔස්සේ අංක කරන අංක කරපු තීරය ඔස්සේ ස්තම්භ ටික ඇඳගන්න පුළුවන්. මේ අඳින ස්තම්භ සියල්ලම තීර ප්‍රස්ථාරයක ස්තම්භ ප්‍රස්ථාරයක තමයි තියෙන්නේ. හොඳයි. නිවැරදිව අංකණය කළ සිරස් අක්ෂයට සමාන්තරව දැන් අපි ඇඳගත්ත තීර ලෙසට ඇඳ ගන්නවා. තීර. ඔන්න මම තව පොඩි කාරණාවක් කියන්නම්. ওই තීර කියන වචනේ හොඳට මතක තියාගන්න. මේසනේ 2021 ජනවාරි මාසේ 22 වෙනිදා ශිෂ්‍යත් විභාගයේ ඔබේ පළවෙනි පත්‍රයේ තීර සහ පේලි ගැන විභාගෙට එන්න පුළුවන්. ලොකු අවස්ථාවක් තියෙනවා තීර සහ පේලි කියන වචන දෙක හඳට හඳුනා ගන්න. මතක තියාගන්න තීර ප්‍රස්ථානවල තියෙන තීර ගැන හොඳින් මතක තියාගන්න. ඇඳ ගන්න ඕනේ. එතකොට දැන් මෙහිම ඇඳගත්තට පස්සේ බත් තීරය 12ක් සටහන් කරගත්තා. දැන් ওই විදිහට සියලුම දෙනාව ප්‍රස්ථාරයේ සටහන් කරගත්තා. හොඳයි. දැන් ඇඳගත්ත තීරයේ බලා අප ඉදිරිපත් කරන සරල ප්‍රශ්න ටික. මුලමද මම ඉදිරිපත් කරන ප්‍රශ්න. දැන් අර ස්තම්භ දිහා තමයි බලලා පිළිතුරු හොයන්න ඕන. පළවෙනි ප්‍රශ්නේ මම කියනවා සිසුන් වැඩි දෙනෙක් ගෙන ආහාර වර්ගයේ කුමක්ද? ස්තම්භ ප්‍රස්ථාර දිහා බලලා කියන්නේ. දැන් අර කලින් වගු දිහා බලන්නත් එපා. සිසුන් වැඩි දෙනෙක් ගෙන ආහාර වර්ගයේ මොකද්ද? ආහාර වර්ගයේ බත්. ආහාර වර්ගයේ බත්. ඊළඟට සිසුන් අඩු පිරිසක් ගෙන ආහාර වර්ගයේ කුමක්ද? අඩු පිරිසක් ගෙන ආහාර වර්ගයේ රොටි. ආහාර වර්ගයේ රොටි. ඊළඟට කඩල සහ බත් ගෙන ආ සිසුන් අතර වෙනස කීයද? කඩල සහ බත් ගෙන ආ සිසුන් අතර වෙනස කීයද? කඩල ගිනාවේ 7 දිනයි, බත් ගිනාව 12 දිනේ 12 7ට වඩා 5ක් වැඩි. 12 දින අතර 7 දිනකට වඩා 5ක් වැඩි නිසා අනිවාර්යෙන්ම ඒකට උත්තරේ වෙනවා 12න් 7ක් අඩු කරපුවාම 5යි කියලා. ඊළඟට මේ දින පන්තියට ආහාර ගෙන මුළු සිසුන් ගණන කීයද? කීයද? බොයි ටික එකතු කරන 12යි 8යි 6යි 7යි 10යි එකතු කරන 43ක් වෙනවා. හරි, මෙහෙම දීගුත් අහන්න පුළුවන්. දැන් ওই ප්‍රස්ථාරය දැන් අපි ওই වගුගත කරපු තොරතුරු කියවුවාම කොහේ හරි තැනක දීලා තියෙනවා පන්තියේ සිටින මුළු සිසුන් ගණන 50කි. පන්තියේ සිටින මුළු සිසුන් ගණන 50කි. නම් අද පාසල් නොපැමිණි සිසුන් ගණන කීයද? ඔන්න බලන්න ප්‍රස්ථාරයකින් එහෙම නැත්නම් තොරතුරු දත්ත හැසිරීමකින් තවත් දෙයක් එළියට ගන්න පුළුවන්. දැන් පන්ති සිටියට සියලුම සිසුන් ගණන ගන්නවා 50යි කියලා. ඊට පස්සේ අද පැමිණීම 43යි නම් මුළු සිසුන් ගණන 50යි නම් ඔන්න තවත් දත්තයක් අපිට හඳුනා ගන්න පුළුවන්. තවත් තොරතුරක් 50න් 43ක් අඩු කරාම කීයදයි? 7 දිනයි. 43ක් අඩු කරාම 7 දිනයි. එතකොට ආදරණීය දුවේ මෙන්න මේ ආකාරයට තමයි අපි ඔන්න ඔය ආකාරයට තමයි අපි තීර ප්‍රස්ථාර ගැන යම්කිසි සරල අවබෝධයක් ලබා ගන්න. මොකද තීර ප්‍රස්ථාර ගැන යම්කිසි සරල අවබෝධයක් ලබා ගන්න මෙන්න මේ විදිහට. හොඳයි. දැන් එහෙමනම් අපි බලමු අපේ තවත් ගණන් ටිකක් හදන්න බලමු. විශේෂයෙන්ම ඔබ අපි ගණිතයේ පොත තියෙනවා නම් ගණිත මේ කියලා පොත තියෙනවා නම් ඉතාමත් පහසුයි. හොඳයි. එතකොට දැන් මෙහෙම දෙයක්. ඔන්න දැන් මම කතා කරනවා පැයක් තුල ආපන ශාලාවක අලෙවි රස කැවිලි පිළිබඳ තොරතුරු පහත තීර ප්‍රස්ථාරින් දැක්වේ. ඔන්න වගුගත කරන්නේ නැහැ. වගුවක් දීලා නැහැ කියනවා පැයක් තුල ආපන ශාලාවක අලෙවි රස කැවිලි පිළිබඳ තොරතුරු පහත තීර ප්‍රස්ථාරයේ දැක්වි. පහත තීර ප්‍රස්ථාරයේ දැක්වි. ඒ ඇසුරින් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. තීර ප්‍රස්ථාරයක් ඇඳලා තිනවා. සිරස්සක්ෂේ ලං කරලා තිනවා 01 2 3 4 5 6 7 8 කියලා. ඊළඟට ඒක නම් කරලා තිනවා කැවිලි ගණන කියලා ප්‍රස්ථාරය නම් කරලා තිනවා ආපන ශාලාවක අලෙවි රස කැවිලි. ආපන ශාලාවක අලෙවි රස කැවිලි. ඊළඟට තිරස්සක්ෂේ ලම් කරලා තිනවා කැවුම් රූලක් ඇරලා කොකිස් රූලක් ඇරලා අද්දල රූලක් ඇරලා තලගුලි රූලක් ඇරලා හැන්නේ වලලු කියලා. එතකොට දැන් ඔබ ඇත්තටම මේ පස්වන ශ්‍රේණි ගණිතයේ පෙළ පොත අරගෙන අච්ච පොත අරගෙන 79 වෙනි පිටුව පෙරලා ගත්තම බොහෝ පහසුවෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට කැවුම් 5කුත් කොකිස් 7කුත් අද්දල 6කුත් තලගුලි 8කුත් හැන්නේ වලලු 7කුත් තීර වශයෙන් තීර ප්‍රස්ථාරයේ තීර ටික ඇඳලා තියෙනවා. එතකොට තිරස්සක්ෂේ නම් කරලා තියෙනවා කැවිලි වර්ගය කියලා. දැන් මෙහෙම මේ ප්‍රස්ථාරයේ හොඳට කියව ගත්තාම හොඳට නිරීක්ෂණය කරාම අපිට සරලව ප්‍රශ්නවලට උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා. පළවෙනි ප්‍රශ්නය අහනවා වැඩිපුරම අලෙවි ඇති කැවිලි වර්ගය කුමක්ද? වැඩිපුරම කිව්වහම කීයක්ද කියලා අහන්නේ. උසම ස්තම්භය තමයි හොයාගන්නේ වැඩිපුරම අලෙවි ඇති කැවිලි වර්ගය තමයි තලගුලි වැඩිපුරම වල තලගුලි. සමාන ලෙස අලෙවි සමාන සමාන ප්‍රමාණයක් අලෙවි ඇති කැවිලි වර්ග දෙක මොනවද? සමාන ප්‍රමාණයක්. අපි බලමු. කැවුම් 5යි කොකිස් 7යි අග්ගල 6යි තලගුලි 8යි පැණිවලලු 7යි. ඔන්න 7 කියන එක දෙවතාවක් අපි කියුණා. සහ මේ තීර ප්‍රස්ථාරයේ හොඳටම පේනවා කොකිස් සහ පැණිවලලු එකම ප්‍රමාණයක් 7 7 බැගින්. එහෙමනම් අපි අහනවා තුන්වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට කතා කරන සමාන ප්‍රමාණයක් අලෙවි ඇති කැවිලි වර්ග මොනවද කිව්වොත් කියන්න ඕනේ කොකිස් සහ පැන්නේ වලලු කියලා. ඊළඟට අලෙවි ඇති කොකිස් ගණන කීයද? කොකිස් කීයක්ද? කොකිස් 7යි. කැවුම් ගණනට වඩා පැණිවලලු කීයක් වැඩිද? කැවුම් ගණනට වඩා පැණිවලලු කීයක් වැඩිද? කීයක් වැඩිද කියලා බලන්න කැවුම් කීයක් තියනවද බලන්න ඕනේ. කැවුම් 5ක් තියෙනවා. පැණිවලලු 7ක් තියෙනවා. එහෙනම් 5යි 7යි අතර වෙනස 5යි 7යි අතර වෙනස වෙනස කීයද? 5යි 7යි අතර වෙනස 2යි. එතකොට අපි තවත් වගුවක් ගැන කතා කරනවා. තවත් වගුවක් සහ ඒ ඇසුරින් ප්‍රස්ථාරයක් ගොඩනගා ගන්න හැටි අපේ මේ අච්ච පොතේ තියෙනවා. ඔන්න එක තැනක කියනවා එක්තරා දිනකදී පළතුරු වෙළඳ සැලකිලි විකුණන ලද පළතුරු වර්ග පිළිබඳ විමසා එම තොරතුරු පහත ආකාරයට වගුව සටහන් කරන ලදී. ඔබට මතකයි ඔබ තුනේ පන්ති හතරේ පන්ති ඉන්නකොට පාරේ ගමන් ගත්ත වාහන පිළිබඳ පොඩි සංගණනයක් කළා. වගුවක් සංකුණු කරගත්තා. එතකොට මෙතන තියෙනවා පළතුරු වර්ගය දිවුල් අන්නාති අඹ දොඩම් කොමඩු පැපොල් කියලා. එතකොට ගෙඩි ගණන දැන් මේ පළතුරු වෙළඳ සැලකිලිච්ච අලෙවිච්ච තොරතුරු ගණන නෙමෙයි කියන්නේ නේ. දවසක් අලෙවි කියලා කරන දිවුල් ගෙඩි 10ක් අන්නාති ගෙඩි 14ක් අඹ ගෙඩි 16ක් දොඩම් ගෙඩි 10ක් කොමඩු ගෙඩි 12ක් පැපොල් ගෙඩි 7ක් මෙන්න මේක නිර්මාණශීලී විදිහට ස්තම ප්‍රස්ථාරයකින් ලකුණු කරනවා. තිරස්සක්ෂේ ඇන්න තිරස්සක්ෂේ ඇන්න මාතෘකාව ලිව්වා. මාතෘකාව තමයි වෙනද සැලක විකුණන පළතුරු. ඊට පස්සේ තිරස්සක්ෂේ නම් කරනවා. මොකද ලොකු ගණන් තියෙන නිසා 0 2 4 6 8 10 12 14 16 මෙන්න මේ විදිහට. ඊළඟට හැබැයි කොටුවක් ඇර කොටුවක් රූලක් ඇර රූලක් අපිට ස්තම්භ ටික ලකුණු කරගන්න දිවුල් අන්නාසි දිවුල් ඔන්නේ පළවෙනි රේඛාව පළවෙනි මේ තීරය අතෑරලා දෙවෙනි තීරයේ දිවුල් තුන්වෙනි පීරේ අතෑරියා හතරවෙනි තීරයේ අන්නාසි ඊළඟ තීරයේ අතෑරියා ඊළඟ තීරයේ අඹ ඔන්න ඔහොම තීරයක් ඇර තීරයක් ඩොඩක් කොමඩු පැපොල් කියලා සටහන් කරගත්තා. ඊට පස්සේ දිවුල් ගෙඩි 10ක් ලස්සනට අර 10 ගාවට ගිහලා ඒ සීමාව තුළ ඉඳලා පහළට ලකුණු කරනවා. අන්නාසි ගෙඩි 14ක් අඹ ගෙඩි 16ක් ඩොඩම් ගෙඩි 10ක් කොමඩු ගෙඩි 12ක් සහ පැපොල් ගෙඩි ඔන්න පැපොල් ගෙඩි තියෙනවා සම්පූර්ණ කොටු තුනකුයි තවත් භාගයකුයි. සම්පූර්ණ කොටු තුනක් කියන්නේ 6යි. එතකොට 6යි 8යි අතර තමයි ඊළඟ කොටුව තියෙන්නේ. එහෙනම් එතන උත්තරේ කීයද? 5යි. අහනම ප්‍රශ්නය ඉදින වැඩිම අලවියක් ඇති වී පළතුරු වර්ගයේ කුමක්ද? වැඩිපුරම අලවි වුණේ අඹ. වැඩිපුරම අලවි වුණේ අඹ. ඊළඟට අඩුම අලවියක් ඇති පළතුරු වර්ගයේ කුමක්ද කියලා අහනවා. අඩුවෙම උඩාම ස්තම්භයේ තියෙන්නේ පැපොල් ගෙඩි 7යි. පැපොල් ගෙඩි 7යි. ඊළඟට සමාන ප්‍රමාණයක් ඇලවි ඇති පළතුරු වර්ගයේ දෙක මොනවද? සමාන ප්‍රමාණයක් අලෙවිච්ච පළතුරු වර්ග දෙක මොනවද කියලා අහනවා. දියුල් සහ දොඩම් කහ බැගින් අලෙවි වෙලා තියෙනවා. දැන් මේ ප්‍රස්තාර ටික කතා කරනකොට, ප්‍රස්තාර ගැන කතා කරනකොට අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා, පොදු ප්‍රශ්න. එකක් තමයි වැඩිම අගය අහන්න පුළුවන්. මොකක හරි වැඩිම අගය, වැඩිම ප්‍රමාණය කොපමණද, වැඩිම අගය කොපමණද? හරිද? වැඩිම අගය ගැන අහන්න පුළුවන්. ඊට පස්සේ අඩුම අගය ගැන අහන්න පුළුවන්. අඩුම අගය ප්‍රස්තාරයෙන් පෙන්වන පරිදි අඩුම අගයක් ද කුමක්ද? එහෙම නැත්නම් අහන්න පුළුවන් වැඩිම අගය මොනවාගේද? මොනවාගේද? මෙහි සඳහන් වැඩිපුරම ඇත්තේ මොනවාද? වැඩිපුරම ඇත්තේ මොනවාද? අඩුවෙන්ම ඇත්තේ මොනවාද? ඔන්න අහන්න පුළුවන්. ඊළඟට වෙනස ගැන අහන්න පුළුවන්. දන්න තොරතුරු දෙකක් ඇසුරෙන් වෙනස. කැවුම් ගෙඩි 5යි, තලගුලි 8යි. අපෙන් අහනවා කැවුම් සහ තලගුලි අතර වෙනස කීයද? කැවුම් සහ තලගුලි අතර වෙනස කීයද කියලා අහන්න පුළුවන්. වෙනස අහන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් ওই ස්තම්භ දෙකක එකතුව. ස්තම්භ දෙක අපි කැවුම් සහ කොකිස්වල එකතුව කීයද? කැවුම් 5යි, කොකිස් 7යි, එකතුව 12යි. එකතුව 12යි. අපෙන් අහන්න පුළුවන් ඊළඟට වැඩිම සහ අඩුම අගයන් අතර වෙනස. වැඩිම සහ අඩුම අගයන් අඩුම 5යි, වැඩිම 8යි. ඔන්න එතන වෙනස 3යි. ඔන්න කොහොම අහන්න පුළුවන්. ඊළඟට අලෙවි වී ඇති මුළු කැවිලි ප්‍රමාණය කොපමණද? ඔන්න අලෙවි වෙච්ච මුළු කැවිලි ප්‍රමාණය. කැවුම් 5යි, කොකිස් 7යි, අග්ගලා 6යි, තලගුලි 8යි, පැණිවලලු 7යි. එතකොට 5යි 7යි 12යි. 12යි 7යි 19යි 25යි 33ක්. එහෙනම් අලෙවි වී ඇති කැවිලි වර්ගය කැවිලි ගණන 33ක් වෙනවා. කැවිලි වර්ග 33ක්, කැවිලි 33ක් අලෙවි වෙලා තියෙනවා. අන්න ඒ වගේ දැස්සි. දැන් අර අපි කිව්වොත් අර පළතුරු ගැන කතා කරනකොට වගු ඇසුරෙන් ලියන්නත් පුළුවන්, ප්‍රස්තාරය ඇසුරෙන් ලියන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට ප්‍රස්තාරය සම්පූර්ණයෙන්ම ඇඳලා දීලා කියනවා එක ස්තම්භයක් මොනවා හරි කමන්නේ. හරි. අර මේ මෙතනකො දොඩම් ගෙඩි 13ක් වෙළඳ සැනක අලෙවි වෙන ලදී. දොඩම් සමානයි දොඩම් ගෙඩි 10ක්. අලෙවි වූ දොඩම් ප්‍රමාණය ප්‍රස්තාරී ඇඳ පාට කරන්න. අලෙවි වූ දොඩම් ප්‍රමාණය ප්‍රස්තාරී ඇඳ පාට කරන්න. එතකොට කීයක්ද දොඩම් ගෙඩි 10 පිගුණනා? අර 10 කියන අංකණය කරපු 10 ගාව ඉඳලා මෙන්න මේ තීරයේ 10 හොඳවට සලකුණු කරගෙන සරලව පාට කරනවා. සරලව පාට කරනවා. එතකොට ඇත්තටම ලස්සනට ඔයාලට මේකට උත්තරේ හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි මෙච්චරලව කතා කරානේ මේ තීර ප්‍රස්තාර ගැන. ඔන්න දැන් අපි අහනවා පොඩි ප්‍රශ්න සකස් කරගන්නවා. ඔබට සරලව උත්තර දෙන්න පුළුවන්. පහත සඳහන් වන්නේ සිසුන් කණ්ඩායමක් කැමැති ක්‍රීඩා පිළිබඳ තොරතුරු දැක්වෙන ප්‍රස්තාර සටහනකි. ඒ ඇසුරින් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඔන්න කියලා තියෙන විදිහ නම තමයි කියලා තියෙන්නේ. අපි බලමු මොනවද මෙතන තියෙන. අපි බලමු මොනවද තියෙන, මොනවද තියෙන මේ 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 අපිට සපයලා තියෙන තොරතුරුත් එක්ක අපි මොනවද හොඳින් බලමු මොනවද තියෙන්නේ කියලා. ප්‍රස්තාරයේ සටහනේ තියෙන ප්‍රස්තාර සටහනේ ලස්සනට නිරූපණය කරනවා. ලස්සන ප්‍රස්තාරයක් දීලා තියෙනවා. ඒ ප්‍රස්තාරයේ සිරස්සක්ෂය බිඳුව, සිරස්සක්ෂය ඇඳලා තියෙනවා බිඳුව 4 8 12 16 20 24 28 කියලා. ඔන්න බලන්නකෝ දැන් ඒක සටහන් කරලා දෙන්න. බිඳුව 4 8 12 16 20 24 28 කියලා සටහන් කරලා තියෙනවා. එතකොට මේ අංකණය කරපු පැත්තේ ලියලා තියෙනවා සිසුන් සංඛ්‍යාව කියලා. සිසුන් සංඛ්‍යාව කියලා. එතකොට තිරස්සක්ෂයේ රූලක් ඇරලා ක්‍රිකට්, රූලක් ඇරලා බැඩ්මින්ටන්, රූලක් ඇරලා ඉල්ලි, රූලක් ඇරලා වොලිබෝල්. එතකොට ක්‍රීඩා වර්ග කියලා ලියලා තියෙනවා. ක්‍රිකට් 16 දෙනෙක්. එතකොට 16 සීමාව දක්වා ලස්සනට තිරස්සක්ෂයේ මේ මේ තීරයක් ඇඳලා පාට කරනවා. බැඩ්මින්ටන් 4යි. එතකොට ඔන්න පළවෙනි ඉරගාවට යනවා. ඉල්ලි කීයක්ද කියලා දන්නේ නැහැ. වොලිබෝල් වලට 24 දෙනෙක් කැමතියි කියලා ස්තම්භේ පෙන්නවා. ඔන්න දැන් හරි. ක්‍රිකට් වලට 16යි, බැඩ්මින්ටන් වලට 4යි, ඉල්ලි වලට දන්නේ, වොලිබෝල් වලට 24යි. දැන් මේ ස්තම්භය ඇඳලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා එල්ලේ ක්‍රීඩාවට කැමති සිසුන් සංඛ්‍යාව 12කි. ඒ ප්‍රස්තාරය සලකමු කරන්න. ඔන්න ප්‍රශ්නේ. 12 කියන තැනට යනකම් දැන් හිස් තීරයක් තියෙනවනේ එල්ලේ කියලා. එතකොට සිරස් අක්ෂයේ තියෙන 12 කියන අංකණය කරපු තැනට හරියට අඩි රූල තියලා අඩි රූල තියලාම ඇල ඉරක් අඳලා තිරස ඉඳලා ඊට පහලින් ඊට යට කොටස අර තිරස් අක්ෂයේ ආරම්භ වෙන යන තැනට යනකම් හොඳට පාට කරනවා. අනුසු මාත්‍රයක්වත් ඒ පාට කරපු එක පිටට යන්න බෑ. පිටට යන්නේ නැහැ. ඔන්නෝම අඳිනවා. එතකොට ඇඳලා පාට කරගන්නවා. මතක තියාගන්න පැන්සලෙන් ඇලීරි යන්න නම් හොඳයි. පැන්සලෙන් පාට කරක් කමන්නේ. පෑනක් හිම මේකට පාවිච්චි කරන්න එපා. ඊළඟට ප්‍රශ්නයක් අහනවා. ක්‍රීඩා හතරටම කැමති සිසුන් ගණන කීයද? ක්‍රීඩා හතරටම කැමති සිසුන් ගණන කීයද කියලා අහනවා. ක්‍රීඩා හතරටම කැමති සිසුන් ගණන කීයද? ක්‍රිකට් වලට 16යි, බැඩ්මින්ටන් වලට 4යි, 20යි. දැන් අපි එල්ලේ වලට දන්නවා 12යි කියලා 32යි. ඊළඟට වොලිබෝල් වලට 24ක් කැමති 32යි 24යි 56යි 32යි 24යි 56යි. සිසුන් අඩුම සංඛ්‍යාවක් කැමති ක්‍රීඩා මොකක්ද කියලා අහලා තිනවා බැඩ්මින්ටන්. අඩුම සංඛ්‍යාවක් කැමති ක්‍රීඩාව බැඩ්මින්ටන්. ඉස්සෙල්ලා දැන් අර අපි කතා කරපු ක්‍රීඩා හතරටම කැමති සිසුන් ගන්න 16යි 4යි 12යි 24යි මේ ටික ඔක්කොම ටික එකතු කරපුවාම 56යි. අඩුම සිසුන් ප්‍රමාණයක් කැමති බැඩ්මින්ටන් ක්‍රීඩාවට වැඩිම සිසුන් ප්‍රමාණයක් කැමති දක්වලා තියෙන මොනවාටද? වැඩිම සිසුන් කමත්තක් දැක්වේ වොලිබෝල් ක්‍රීඩාවට. එතකොට මේ අපි සාකච්ඡා කරේ ස්තම්භ ප්‍රස්තාරයක්. තීර ප්‍රස්තාරයක්. එතකොට ස්තම්භ ප්‍රස්තාරයක් එහෙම නැත්නම් මොකද? තීර ප්‍රස්තාරයක්. ස්තම්භ ප්‍රස්තාරයක් තීර ප්‍රස්තාරයක් නැත්නම් තීර ප්‍රස්තාරයක් ගැන තමයි කතා කරේ. එතකොට මෙන්න මේකෙන් අපිට දත්ත හැසිරීම ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. දත්ත හැසිරීම ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. එතකොට මේ වගේම අභ්‍යාස ගන්න නාමක් ඔබේ පොතේ දීලා තියෙනවා. ඔබේ පොතේ ගණිත පොතේ දීලා තියෙනවා. ඔන්න බලන්නකො. ඔබේ පොතේ තියෙන 82 වෙනි පිටුවේ පැල තවානක ඇති පැල වර්ග කීපයක් පිළිබඳ තොරතුරු වගුවේ දක්වන වගුවක සටහන් කරලා තියෙනවා. පැල වර්ගයේ අඹ පැල ගණන 45යි, මිරිස් 60යි, දෙහි 50යි, බටු 30යි, තක්කාලි 45යි. උපදේශක දීලා තියෙනවා අභ්‍යාස පොතේ එක කොටුවකින් පැල පහක් දැක්වෙනසේ ඉහත තොරතුරු තියෙන ප්‍රස්තාරයක දක්වන්න. අභ්‍යාස පොතේ එක කොටුවකින් පැල පහක් දැක්වෙනසේ තීර ප්‍රස්තාරයකින් තීර ප්‍රස්තාරය තොරතුරු තීර ප්‍රස්තාරයකින් සටහන් කරන්න කියලා. ඊට පස්සේ අපි අර විදිහට සිරස් අක්ෂය අඳිනවා. එක කොටුවක 5යි නම් බිංදුව 5 10 15 20 25 30 35 40 45 50 55 60 65 අඳිනවා. එතකොට කොටු 13ක් විතර ඉහළට අඳින්න ඕනේ. සිරස් අක්ෂය අඳිනවා. සිරස් අක්ෂය ඇඳලා ඒක නම් කරනවා පැල වර්ග කියලා. සිරස් අක්ෂය නම් කරනවා බිංදුවේ ඉඳලා 60 දක්වා පැල ගණන කියලා. ඊට පස්සේ මේකේ අඹ කියන තීරය පළවෙනි තීරයේ සිරස් අක්ෂය අරලා අඹ කියන තීරයේ 45, මිරිස් කියන තීරයේ 60, දෙහි කියන තීරයේ 50, බටු තීරයේ 30 සහ තක්කාලි තීරයේ 45 දක්වාම මේවා ලස්සනට ඇඳලා පාට කරගන්නවා. ඊට පස්සේ ආදරණීය දූපතේ හොඳ ප්‍රශ්නයක් අහනවා. හොඳම ප්‍රශ්නයක් අහනවා තීර ප්‍රස්ථාරයේ නිරූපිත තොරතුරු විස්තර වන වගන්ති පහක් ලියන්න. මොනවද ලියන්න පුළුවන් වගන්ති පහ? වගන්ති පහ. අපිට ලියන්න පුළුවන් පැල සමාන ඇති පැලවලින් වැඩිම පැල ඇති වැඩියෙන්ම ඇත්තේ මිරිස් පැලය. මොන්න සමාන ඇති පැලවලින් වැඩියෙන්ම ඇත්තේ මිරිස් පැලය. ඊළඟට ලියන්න පුළුවන් සමාන ඇති පැලවලින් අඩුවෙන්ම ඇත්තේ බටු පැලයි. තක්කාලි සහ අඹ පැල සමාන සංඛ්‍යාවක් ඇත. බටු පැලවලට වඩා මිරිස් පැල 30ක් තිබේ. මෙන්න මේ විදිහට වගුවල මෙන්න මේ විදිහට තොරතුරු ඔබට සටහන් කරන්නට පුළුවන්. මෙම වාක්‍ය වශයෙන් ලියා ගන්නට පුළුවන්. වාක්‍ය වශයෙන් ඔබට ලියන්නට පුළුවන්. ලස්සන වාක්‍ය ටිකක් සකස් කරගන්න පුළුවන්. හැබැයි මේ වාක්‍ය මේ තීර ප්‍රස්ථාරයේ අඩංගු තොරතුරු නිවැරදි තොරතුරුම සටහන් විය යුතුයි. නිවැරදි තොරතුරුම සටහන් වෙන්න ඕනේ. නැත්නම් ඇත්තෙම අහන ප්‍රශ්නේ මේ අහන්නේ ලියන්න කියලානේ වදන්ති ටිකක් එන සත්‍ය තොරතුරුම ලියන්න ඕනේ. සත්‍ය තොරතුරු දීවෙ නැත්නම් ඔබ ඒක ඔබට ලකුණක් ඉනි වෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට අපි කතා කරනවා මම තව එක දෙයක් ගැන කතා කරනවා. කතා කරලා අද පාඩම අවසන් කරනවා. තොරතුරු දත්ත හැසිරීම කියලා කිව්වහම සමහර වෙලාවට දත්ත හැසිරවන්න පුළුවන් වගු වලින් පමණක්. වගු වලින් පමණක්. ඔන්න ඔබේ ගණිතයේ පොතේ තියෙන මෙහෙම 149 පිටු ගත්තොත් හොඳට හොයන්නට පුළුවන්. පහත දැක්කින්නේ ගැමුණු විදුහලේ ක්‍රීඩා උත්සවයේ වැඩසටහන විස්තරය. ඔන්න ඒක ගන්න දෙයක් ගැමුණු විද්‍යාවේ ක්‍රීඩා උත්සවයේ වැඩසටහන. විලාව තියෙනවා අංගය තියෙනවා. විලාව තියෙනවා පෙරවරු 9ට උත්සවයේ ආරම්භය. පෙරවරු 9ට උත්සවයේ ආරම්භය. පෙරවරු 9:30ට තරඟ පැවැත්වීම. පෙරවරු 10:15ට සරඹ සංදර්ශනය. පෙරවරු 10:30ට ආචාර්ය පිළපාලිය. පෙරවරු 10:45ට ප්‍රධාන අමුත්තාගේ කතාව. පෙරවරු 11:15ට ත්‍යාග සහ සාතික පත් ප්‍රදානය. පෙරවරු 11:15ට ත්‍යාග සහ සාතික පත් ප්‍රදානය. පෙරවරු 11:15ට උත්සවයේ අවසානය. එතකොට මෙන්න මේ තොරතුරු ඇතුළත් වගුව පාවිච්චි කරලයි. ඒකේ තියෙන දත්ත. දත්ත කියන්නේ දන්න දේවල්. අපි අහනවා ඒ ඇසුරින් ප්‍රශ්න කීපයක්. එකක් අහනවා ක්‍රීඩා උත්සවයේ ආරම්භක වේලාව කීයද? ක්‍රීඩා උත්සවය පටන් ගත්තේ කීයද කියලා. හැබැයි මේකේ පිළිතුරු ලියනකොට ඉතාම නිවැරදි සුද්ධව පිරිසිදු උත්තර ටිකක් ලියන්න ඕනේ. ක්‍රීඩා උත්සවය ආරම්භ වූයේ පෙරවරු 9ට. මොකද්ද? පෙරවරු 9ට. එහෙනම් එහෙමම ලියන්න අපේ පිටක් 9ට. එහෙම නැත්නම් පෙරවරු 9 කියලා අකුරෙම ලියනවා. ක්‍රීඩා උත්සවයේ පෙරවරු 10:30 යටි අංගය කුමක්ද? ඔන්න දැන් අපි විලාව කියන තීරයෙන් හොයා ගන්නවා. 10:30. පෙරවරු 10:30 යටි අංගය 34 බලාගෙන යාම ආචාර පෙළපාලිය. පෙරවරු 10:30 ආචාර පෙළපාලිය. ඊළඟට අහනවා සරඹ සංදර්ශනය පැවැත්වෙන්නේ කීයටද? සරඹ සංදර්ශනය පැවැත්වෙන්නේ කීයටද කියලා අහනවා. සරඹ සංදර්ශනය පැවැත්වෙන්නේ ඇත්තටම කීයටද? සරඹ සංදර්ශනය පැවැත්වෙන්නේ පෙරවරු 10:15ට හරියට පියන්න ලියනවා වයන්න ලියනවා කියනවා. ඉතක් තියෙන 15 දිනවා පෙරවරු 10:15ට ප්‍රධාන ආරණ්‍ය තමුත්තාරි කතාව පැවැත්වෙන්නේ කීයටද? කීයටද පැවැත්වෙන්නේ ප්‍රධාන ආරණ්‍ය තමුත්තාගේ කතාව? හොඳට බලන්නකෝ. අර ත්‍යාග ප්‍රධානට ඉහළින් තියෙනවා පෙරවරු 10:45ට. පෙරවරු 10:45ට ත්‍යාග ප්‍රධාන තමුත්තාගේ කතාව තියෙනවා. තියෙනවා ක්‍රීඩා උත්සවයේ කොපමණ වේලාවක් පැවැත්වීද? අන්න ටිකක් අමාරුයි. පටන් ගත්තේ පෙරවරු 9ට, අවසන් වෙනවා පෙරවරු 11:45ට. එහෙනම් 9ත් 11:45ත් අතර කොච්චර වෙලාවක් ගත වෙලා තියෙනවද? පැය 2යි මිනිත්තු 45යි. පැය 2යි මිනිත්තු 45. ඔය එක විදිහකට තොරතුරු දත්ත හසුරවපු ආකාරය. එක විදිහකට දත්ත හසුරවපු ආකාරය. තවත් මෙහෙම දියකුත් තියෙන්න පුළුවන්. ඔන්න බලන්න. තවත් දත්ත හැසිරීමේ ක්‍රමයක් ගැන මම පොඩ්ඩක් මතක් කරනවා. පුස්තකාලයේ තිබෙන පොත් වර්ග පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වි. ඒ දත්ත ඇසුරින් වගුව ඇසුරින් හිස්තැන් පුරවන්න කිය. වාක්‍යෝ හිස්තැන් පුරවන්න. ඔන්න වගුවක් ඇඳලා තියෙන ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. ජනකතා, භාෂා පොත්, සංග්‍රහ, ඉතිහාස පොත්, ආගමික පොත්, නවකතා, කෙටිකතා. එතකොට ජනකතා පොත් මේ වගුවක් ඇඳලා තියෙන ජනකතා පොත් 400ක්, භාෂා පොත් 220ක්, සංගරා 200ක්, ඉතිහාස පොත් 500ක්, ආගමික පොත් 420ක්, නවකතා 800ක්, කෙටිකතා 250ක්. ඔන්නම සටහන් කරලා දෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා වැඩිම පොත් ප්‍රමාණයක් ඇත්තේ හිස්තැන පොත්ේ. ඔන්න දැන් අපි දන්න දේවල් මේ දන්නවනේ. වැඩිපුරම මොනවද තියෙන්නේ? වැඩිපුරම තියෙන 700. මොනවද 700? නවකතා. එහෙමනම් වැඩිම පොත් ප්‍රමාණයක් ඇත්තේ නවකතා පොත්ය. නවකතා පොත්ය. දෙවෙනි ප්‍රශ්නේ කියන පුස්තකාලය තුල හිස්තැන පොත් 400ක් තිබේ. 400ක් තිබෙ මොනවද කියලා බලන්න. මොනවද 400ක් තියෙන්නේ? ජනකතා. ජනකතා පොත්. තුන්වෙනි ප්‍රශ්නේ කියන සංගරා ගණනට වඩා භාෂා පොත් හිස්තැන දෙවියන් ඇත. සංගරා කීයක් තියෙනවද? 200යි. භාෂා පොත් කීයද? 220යි. ඔය දෙක අතර වෙනස කීයද? 20යි. සංග්‍රහ ගණනට වඩා භාෂා පොත් 20ක් වැඩියෙන් නැත. හතරවෙනි ප්‍රශ්නේ ජනකතා සහ හිස්තැන පොත්වල එකතු 650. ජනකතා කීයද? 400යි. එතකොට 650න් තවත් 250ක් එකතු වෙනවා. 250 මොනවද? කෙටිකතා. එහෙමනම් ජනකතා සහ කෙටිකතා පොත්වල එකතුව 650. පස්වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නය හිස් තැනක් සහ ආගමික පොත්වල එකතු නමසිය විස්සකි. ආගමික පොත් කියක් තියෙනවද? ආගමික පොත් තියෙනවා 420ක්. එහෙමනම් තව 500ක් තියෙන්නේ මොනවද කියලා බලන්න ඕනේ. මොනවද තියෙන්නේ? 500ක් ඉතිහාස පොත්. ඉතිහාස පොත් 500යි ආගමික පොත් 420යි දෙකම එකතු කරොත් 920යි. එහෙමනම් මේ වගන්ති සම්පූර්ණ ගණන්ට ඉතිහාස සහ ආගමික පොත්වල නම එකතුව 980යි. මේ අපි කතා කරේ දත්ත හැසිරවීම ගැන. මම පුළුවන් තරම් උත්සාහ කරා මේක ශ්‍රව්‍ය මාධ්‍යයක්, මේක දෘශ්‍ය උපකරණ අරගෙනයි මේක කරන්නේ. නමුත් මම උත්සාහ කරා ඔබට මේක පැහැදිලි කර දෙන්නට. ඇත්තෙන්ම ඔබ ඔබේ ගණිතයේ පොත අතලඟ තිබුණා නම් ඔබට බොහොම පහසුවෙන් මේ පාඩම සවන් දෙන්නට තිබුණා. මේ පාඩමට ඔබට සවන් දෙන්නට තිබුණා. මම පොඩි යෝජනාවක් කරනවා ආදරණීය දුවේ පුතේ. ඔබ ලබන සතියේ අපේ පන්තියට සහභාගී වෙනකොට අනිවාර්යයෙන්ම සිංහල කියවීමේ පොත අරගෙන පාඩමට එකතු වෙන්න. සිංහල කියවීමේ පොත අරගෙන පාඩමට එකතු වෙන්න. එතකොට අද ලස්සන පාඩමක් තියෙනවා, කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. එහෙමනම් අද අපි දැන් මේ සූදානම් වෙන්නේ දත්ත හැසිරීමේ කියන පාඩම අවසන් කරලා අපි ඔබෙන් සමු ගන්නට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රාථමික අධ්‍යාපන ඒකකයේ සහ රජරට ගුවන්විදුලියේ රජරට ගුරුගෙදර වැඩසටහනක් එක්ක තමයි ඔබ මෙතෙක් වේලා සිටියේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, දැන් පාසල ආරම්භ වෙලා තියෙනවා. මම අර මුලින් කිව්වා වගේ කොවිඩ් අවදානම තවම ලංකාවේ අයින් වෙලා නැහැ. කොවිඩ් අවදානම තියෙනවා. පරිස්සම් වෙන්න. වර්ෂාපතනය බොහොම තදින් වැටෙනවා. පරිස්සම් වෙන්න. ඔබ පාසලට යනකොට ආරක්ෂාව සහ පරිස්සම ගැන සැලකිලිමත් වෙන්න. මාස්ක් එක මුඛාවරණය පළඳින්න. හොඳින් නිතර නිතර අත් සෝදන්න. මේ දවස් ටිකට ළමයිත් එක්ක කෑම බෙදා ගන්න යන්න එපා. බෙදා හදා ගැනීම ටිකක් අඩු කරන්න. ඒක තමන්ගේ සෞඛ්‍ය සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවානේ. ඒවා ඒ විදිහට කරන්න. ඔබ පාසලේදී විනෝදාත්මක ක්‍රියාකාරකම් කරන්න. ඔබ පාසල ඇරිලා යනකොට කොයිම වෙලාවකටවත් වතුර වලවල් තියෙන තැන් වලට යන්න එපා. පරිස්සමින් ගෙදර යන්න. පරිස්සමින් ගෙදර ඉන්න. ඉස්කෝලේ දෙන වැඩ ටික අනේ හොඳින් ඉටු කරන්න. අම්මට තාත්තට කවදාවත් එපා ඔබ කරදර කරන්න. පරිස්සමින් ඉන්න. ආයුබෝවන්. මම ඔබේ ආදරණීය ගුරුතුමා සුසිල් බර්නාඩ්.